ලෙන ගරු නලින් බණ්ඩාර ජයමාමතුමා විනාඩි 11 කාලයක්.
බොහොම ස්තුතියි. අධිකරණ ඇමතිතුමත් ඉන්න වෙලාවේ අදහස් දක්වන්න ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ රටේ මේ නඩු වලට ගත වෙන කාලය කියන කාරණේ අද වෙනට බරපතල සමාජ කාරණාවක් බවට පත් වෙලා තියෙනවා ගරු මුලාසිරි මන්තුමනි. මොකද අවුරුදු 10ක් 15ක් නඩුවකට කාලය ගත වෙනවා කියන්නේ මම හිතන්නේ ඒකේ වින්දිතයට වෙන අසාධාරණය ගණනය කරන්න බෑ. ඒකේ වාසිය ලැබෙන්නේ චූදිතයට. පුද්ගලිකව මමත් අරු ඇමතිතුමනි මේකෙන් බැටකනෝ 2011 මිලියන 21ක වංචාවක් කර පුද්ගලෙක් තවත් මේ නඩුව යනවා අපේ අධිකරණ ඇමතිතුමනි දැන් අවුරුදු 13කට ආසන්න කාලයක් යනවා. එදා මිලියන 21 අද මිලියන 5කට විතර දැන් වටිනාකම බහලා තියෙනවා. ඉතින් මේ රටේ විශාල ජනතාවක් ඉඩන් නඩු වෙන්න පුළුවන්, ස්ත්‍රී දූෂණ නඩු වෙන්න පුළුවන්, එක එක නඩු වලට එක එක ආකාරයෙන් බලපාන. දැන් ස්ත්‍රී දූෂණ නඩු ළමා අපචාර සමහර ළමයි බැඳලා Tamanටත් ළමයි ඉන්නකොට තමයි නඩුව අහන්න ගන්න. ඒ හරහා මගේ තන තවත් සමාජ අසාධාරණයක් සිද්ධ වෙනවා. ඉතින් මේ අධිකරණ නඩු කටයුතු වලට ගතවන කාලය වේගවත් කරන්න අධිකරණ ඇමතිතුමාට නීතිජ්ජෙක් විදියට යම්කිසි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ඒක විශාල සමාජ විප්ලවයක් විදියට මම දකිනවා. ඒ වගේම මේ පිළිබඳ අපිට තියෙන විශ්වාසයත් අද අල්ප වෙලා තියෙනවා අධිකරණ ඇමතිතුමනි. දැන් මේ දවස්වල අපි නිතර කතා කරනවානේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രി නෝන කෙනෙකුගේ නඩුවක් ගැන. පැහැදිලිවම පුරවැසි භාවයකින් තොර මන්ත්‍රීවරියක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒකත් කල්යනෝ මාසෙන් මාසෙට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ නඩු දිනේවත් අධිකරණ ඇමතිතුමනි මේකට තීන්දුවක් ලැබෙයි කියලා. ඈ මොකක් හරි තීන්දුවක් නේද අපේ ගායන්ත ඇමතිතුමා? තීන්දුවක් ලැබෙන්න එපා. ඒ විනිසුරුවරුත් අපහස්තාවයට පත් වෙලා වගේ අපිට තේරෙනවා. ඉතින් කොහෙන් හරි ලැබෙන හදිසි අස්තයකින් මේව ක්‍රියාත්මක වෙනවද කියන සැකේ අපි තුල තියෙනවා. ඒ වගේම මම අධිකරණ ඇමතිතුමාට කියනවා අර කුරුණෑගල නගරාධිපතිවරයාට විරුද්ධව හිටපු ආණ්ඩුකාරවරයා බොහොම වැදගත් තීන්දුවක් ගත්තා. කොමිසමක් පත් කරලා ඔහු වැඩිකාරයෙක් බවට පත් කරලා තිනවා. එකකින් නෙමේ කරුණු කාරණා 3-4කින් වැඩිකාරව බවට පත් කරලා තිනවා. එතකොට මේ සම්බන්ධව දැන් නඩුවක් තව ඔහු දාලා තිනවා නඩුවක්. මේකට අභියාචනයක් එල්ල කරලා. හැබැයි දැන් මේකට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිඥවරු ඉදිරිපත් කරලා නැහැ. මම දන්නේ නැහැ ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න ඒක එතන මොකක්ද තියෙන අඩුපාඩුව කියලා. නීතිඥවරු ඉදිරිපත් කරලා නැහැ. දැන් මොකද දැන් හිටපු ආණ්ඩුකාරවරයා නැහැ. දැන් ඉන්නේ අලුත් ආණ්ඩුකාරවරයෙක්. දැන් අපිට ආරංචි විදිහට දැන් නඩුවට මේ ආණ්ඩුකාරවරයා වෙනුවෙන් එන නීතිඥයයි විත්තියේ පැත්තෙන් එන නීතිඥයයි එකම වාහනේ නැගලා තමයි අවිලා අධිකරණයට ඉදිරිපත් වෙන්නේ. ඉතින් වැඩේ ෆික්ස් කරලා දැන් තියනවා කියලා තමයි ආරංචිය. අලුත් ආණ්ඩුකාරවරයාගේ ආශිර්වාදය අරගෙන දැන් අපි දැක්කා මේ චූදිතයා අලුත් ආණ්ඩුකාරවරයා වැඩ බාර ගන්න දවසේත් බොහොම කඩිමුඩියේ ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මේ විදිහට දූෂිතය ආරක්ෂා කරන්නද ආණ්ඩුකාරවරු වෙනස් කරේ? ඒ වගේම මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ නීතිඥ සහාය ලබා නොදෙමින් කටයුතු කරන්න කියලා බරපතල සැකේ අපිට තියෙනවා. ඒ වගේම කතා කරන්න ඕන දැන් පෙරේදා සෙනසුරාදා දිනේ මේ රටේ ඉතාම වැදගත් දිනයක්, තීරණාත්මක දිනයක්, මම දකින විදිහට කළු දිනයක්. ඒ කළු දිනේ අපිට කතා කරන්න බැරුව ගියා. ඒ කතා කරන්න බැරි වුණු මන්ත්‍රීවරු කිහිප දෙනා අතර මමත් හිටියා. දැන් මට ඒ ගැන ටිකක් කතා කරන්න වෙනවා නිසාද විශේෂයෙන්ම IMF එකට යන්න ඕන, IMF එකේ සහය ඕන කියන එක තමයි හැමදාම සමග ජන බලවේගයේ අපි දක්වපු ප්‍රතිපත්ති අදහස. හැබැයි අද අපි පැහැදිලිවම පෙනී සිටිනවා IMF එකත් එක්ක මේ ආණ්ඩුව ගැහුවේ වැරදි එකකතාවයක් කියන එක. ඒක IMF එකේ වැරදික වැරද්දක් විදිහට අපි දකින්නේ නැහැ. ඔබතුමාලා දකින්න ඇති කාටද ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ෂොට් එක දුන්නේ. දැන් මම දකින්න ප්‍රධාන පාර්ශ්ව දෙකක් මේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී යොමු කරන්න තිබුණු ප්‍රධාන අංශ දෙකක් තිබුණා. එකක් දැන් ආණ්ඩුව EPF එකට ETF එකට ෂොට් එක දුන්නා. රුපියල් ට්‍රිලියන 12ක කපා හැරීමකට හා සමානයි ඒ අරමුදලට දුන්නු ප්‍රහාරය. ඒ කියන්නේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් තමයි ETF එකට EPF එකට දුන්නේ කියලා අපි විශ්වාස කරනවා මම විශ්වාස කරනවා. එතකොට අනිත් පැත්තෙන් තව ආණ්ඩුවට අත තියන්න පුළුවන් තැනක් තිබුණා ඒ තමයි බැඳුම් කර. මේ රටේ බැඳුම් කර ගත්ත අය ඕනනම් 100ක් 200ක් මේ මදුර අපේ මුලාසනේ මන්ත්‍රීතුමා ඇති මම විශ්වාස කරනවා ඔබතුමා බැඳුම් කර මෙහිමියක් නෙමෙයි කියලා. ඒ බැඳුම් කර ගන්න පුළුවන් ශක්තිය තියෙන 100ක් 200ක් බැඳුම් කර අරගෙන ඇති. එතකොට රටේ ලක්ෂ 25ක් 30කට ආසන්න ප්‍රමාණයක EPF අරමුදල මිනිස්සුන්ගේ දහඩිය කඳුළුත් එක්ක හැදුණු අරමුදලක්. තේක් වතු කරේ ගත්තාම කහට එක බීලා පාන් කෑල්ල කාලා රොටිය කාලා කූඩැල්ලන්ගෙන් බැට කාලා අමාරුවෙන් තමන්ගේ දවසේ වැටුපෙන් එකතු වුණු ඒ අරමුදලේ දායකත්වයක් තියෙනවා. මේ කොළඹ නගරයට එනවා පෞද්ගලික අංශයේ සේවකයෝ හතර අතින් බස් එකේ නැගලා කෝච්චියේ නැගලා දාඩිය පෙරාගෙන බත් පුළු අරගෙන ඒ අයගේ දායකත්වය මේ EPF එකට තියෙනවා. අපේ ප්‍රදේශවල ගාවන්ටවල ඉන්න අපේ කාන්තාව අපේ දැරියෝ විශාල ප්‍රමාණයක් අපිට රටට ඩොලර් ගේනවා. ඒ අයගේ දායකත්වය මේ EPF අරමුදලට තියෙනවා. මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ දායකත්වයෙන් තමයි EPF අරමුදල හැදිලා තියෙන්නේ. ඒකට අද වැඩ කරන අය කලින් වැඩ කරපු අය වැඩ කරලා නැති වුණු අය මේ සියලු දෙනාගේම ශක්තිය. ඒකේ පොලිය ඒකේ වරප්‍රසාද යන්න ඕනේ ඒ අරමුදලට දායක වුණු මිනිසුන්ට. ඒතර ආණ්ඩුව අත තිබ්බේ අන්නේ වැඩ කරන පන්තියේ දාඩිය කඳුලින් එකතු වුණු අරමුදලට. හැබැයි ආණ්ඩුව අත තිබ්බේ නෑ මේ රටේ 150ක් 200ක් වෙන අර බැඳුම් කර හිමියන්ගේ බැඳුම් කරවලට. ඇයි එහෙම වුනේ? ඒක තමයි මේ සුපිරි පැලැන්තියේ තීන්දු තීරණ. කොළඹ හතේ තීන්දු තීරණ. ඒ වගේම එකගතාවයන්, ඒ වගේම ඩීල්. ඒ එකගතාවයන් ඩීල් හින්දා ඒ බැඳුම් කර හිමියන්ගේ බැඳුම් කර ආරක්ෂා වුණා. අහිංසක අපේ වැඩ කරන ජනතාවගේ අරමුදලට ෂොට් එක වැදුණා. න්‍යෂ්ටිකා විප්‍රහාරයක් එල්ල වුණා. රුපියල් ට්‍රිලියන 12ක් අපි දැක්කා. වෙරිටේ රිසර්ච් ආයතනයෙන් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ තුන රුපියල් බිලියන 12කට ට්‍රිලියන 12කට ආසන්න අඩුවීමක් කපාහැරීමක් සිදු වෙලා තිනවා කියලා අර්ථ සාධක අරමුදුලි. ඉතින් මෙන්න මේ ආණ්ඩුව තීන්දු තීරණ. මේ රාජපක්ෂ පාලනය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජනාධිපතිවරයාට පත් කරලා හදපු ආණ්ඩුවේ තීන්දු තීරණ. එහෙන අපි රටේ ජනතාවට කියනවා සූදානම් වෙන්න. අපි සමග ජන බලවේගයේ විදියට සූදානම් ඒ EPF ETF අරමුදලේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න. අපි මේ වැහි සමය අවසන් කරන උනාට පස්සේ කඳුකරේ අපේ ඉන්න වැඩ කරන වතු කම්කරු ජනතාවත් එක්ක සූදානම් පාරට බහින්න. එතනින් පාරට බහලා මේ අරමුදලට වෙච්ච අසාධාරණ වෙනුවෙන් අපි කරන්න පුළුවන් උපරිම සටන ක්‍රියාත්මක කරනවා. හරිනම් කරන්න ඕන EPF අරමුදල සතුව තියෙන ඒ ලාභාංශ ඒ හිමියන් තුල අතරතුර ඒ වැඩ කරන අය ඒ සමාජිකයන් අතර බෙදා හැරීම. අපි දන්නවා EPF අරමුදලත් අවභාවිතා කරපු අය ඉන්නවා. ඒ අරමුදලේ මුදලු වැරදි ආයෝජන වලට යොදලා තියෙන අය අපි දන්නවා. ඒ අයට කිසිම දඬුවමක් නැහැ. ඒව කාබාසිනිය කරපු අය ඉහෙන් වැඩ වෙනවා. ඒ අය සමහරට මේ බැඳුම් කර අරන් ඇති. දැන් වෙන්න ඕනේ ඒවත් අත්පත් කරගෙන ඒ EPF ETF සමාජිකයන්ට වැඩිපුර ලාභාංශ ලබා දීම, පොලිය ලබා දීම. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි දැන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව මාද විපක්ෂයක් විදියට අපි නිවැරදි යන හිටගෙන ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ තීන්දුව අරගෙන තියෙන විපක්ෂ ණයකරුවා විදියට. අපි මේක අතාරින්නේ නැහැ. අපි මේ සටන දිගටම ක්‍රියාත්මක කරනවා. පැහැදිලිව මේ ජයග්‍රහණය ලබා දෙනකන් ඒ තීන්දුව ආපස්සට හරවනකන් එහෙම නැත්නම් මේ ආණ්ඩු පෙරලියක් තුලින් පත්වන නව ආණ්ඩුවකින් අපි අනිවාර්යෙන් ඒ තීන්දුව ආපස්සට හරවනවා. ඒක තමයි අපේ බලාපොරොත්තු ගරු මූලාසනයේ මන්තුමනි. මොකද මේ රටේ හැමදාම බැටකෑවේ අහිංසක මිනිහා, දුප්පත් මිනිහා, අර නියර මිටිතලින් වතුර ගලා යනවා වගේ හැමදාම රටේ අර්බුදයක් වෙන්න පුළුවන්, රටේ ඛේදවාචකයක් වෙන්න පුළුවන්, රටේ ව්‍යසනයක් වෙන්න පුළුවන්. ඒ හැම කේදම කෑවේ පොඩි මිනිහා. පොඩි මිනිහා තමයි බැට කෑවේ. උඩට වැදුන්නේ නැහැ ෂොට් එක. අකුණු පාර වදින්නම පොඩි තැනට. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව පළවා හැරීමට හේතු වෙන කාරණාවටපත් වෙන්නේ මෙන්න මේ EPF පරමුදලට මේ කරපු මේ අසාධාරණේ. ඊට වඩා ලොකු අසාධාරණයක් කතානායකවරයා විදිහට එදා ගත්තු තීන්දුව తీරණය අපි විවේචනය කරන්න ඕන. කතිකයන්ට අවස්ථාව නොදී හත හමාරට ඡන්දෙ ගත්තා. අපි කතා පහක් විපක්ෂේ තිබුණා. ඒ තියෙද්දි මෙතන නිලධාරීන් කිව්වා වේලාව අඩු කරන්නේ නැහැ කියලා. කතානායකවරයා විවාදය අවසන් වෙන තෙක් වේලාව දික් කරනවා කියලා නිවේදනය කරලා තියෙද්දි එකපාරටම හතාමාරට ඡන්දෙ ගත්තා. අද ආකාරයෙන් විදිහට තමයි අපි දකින්නේ. ඒක අපි විතරක් නෙමෙයි රටේ පුරවැසියෝත් දකින්නේ. ආකාරයට එතුමා කටයුතු කරපු ආකාරය මේ පාර්ලිමේන්තුවත් හැල්ලුවට ලක් කිරීම. ඒක අපි දකින්නේ විධායකයේ විසින් මෙහෙවන විධායකයේ අනට කීකරු තමයි අද පාර්ලිමේන්තුව ඉන්නේ කියලා. බොහොම කණගාටුවෙන් ඉන්නත් කියන්න වෙනවා. මම පෞද්ගලිකව තාම ප්‍රිය කරන කෙනෙක්. කතානා කරන නමුත් එතුමා එදා ගත්තු තීන්දුව తీරණ අපි තරයේ ප්‍රතික්ෂේපයට ලක් කරන්න ඕන. ඒක මේ පාර්ලිමේන්තුවරම හැරළු ලක් කිරීමක් විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා වර්තමාන රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ ගත්තු තීන්දුව ඓතිහාසික වරදක් විදිහට අපි දකිනවා. ඒ ඓතිහාසික වරද නිසා අපේ රටේ වැඩ කරන මිනිස්සු අද විශාල අසහනයකට පත් වෙලා ඉන්නවා. මොකද හැමදාම මේගොල්ලන්ට තමයි පහර වැදුන්නේ. හැමදාම මේගොල්ලෝ තමයි රටේ බර ඇද්දේ. ඈ වැට් එක කපලා හැරියා රටේ ඉන්න කෝටිපතින්ගේ ඉස්සල්ලා ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිලියන ගණනාවක්. ඒ සහනය දුන්නත් රටේ ඉන්න ධනපතින්ට. ජාවාරංකාරයෝ සීනි වලින් හොරගම් කරා, සුදු ලුණු වලින් හොරගම් කරා, පොල් තෙල් වලින් හොරගම් කරා. ඒ කාටවත් කිසිම දඬුවමක් නැහැ. ඒ කට්ටිය හොඳින් ඉන්නෝ. ඒ ආඩ දඬුවම් ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලකුත් නැහැ, යාන්ත්‍රණයකුත් නැහැ, උමනාවකුත් නැහැ. හැමදාම දඬුවම් විඳින පොඩි මිනිහා. හැමදාම දඬුවම් විඳින පොඩි මිනිහා. ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, ආණ්ඩුව හිතනවනම් ඔවුන් සෙනසුරාදා ජයග්‍රහණය ලබා ගත්තා, තමන්ගේ ඉලක්කයට විදගත්ත කියලා ඒක කුස්සක්. ඉලක්කයට විදගත්තේ නැහැ. තමන්ට තමයි විදගත්තේ. මේක දැන් බෝම්බයක් බවට පත් වෙමින් යනවා. වැඩ කරන මිනිස්සුන්ට වෙච්ච අසාධාරණයට විරුද්ධව EPF ETA පිමියන්ට හිමියෝ සූදානම් සටන් කරන්න එකට නායකත්වය දෙන්න අපි සූදානම්. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ තවත් විශාල දුර්වලතාවයක් මතක් කරන්න ඕන. ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ ඇමතුමනි, දැන් අපිට පොලිස්පති කෙනෙක් නැහැ. මන් දන්නේ නැහැ පොලිස්පති ප්‍රශ්නේ කවදද ඉවර කරන්නේ කියලා. මාත් නීතිය සාමය අමාත්‍යාංශ ටික කාලයක් වැඩ කරා. පොලිසියේ නිලධාරීන් අහනවා අපි දැන් මේ කවුරු කාගෙන්ද නියෝග ගන්න කියලා. වැඩ බලන පොලිස්පති කෙනෙක්වත් නැහැ මන් දන්න විදිහට. ඉතින් ආණ්ඩුවට පොලිස්පති කෙනෙක් පත් කරගන්න බැරුව අනිත් පත් කිරීම ගැන මොන කතාවද? මොන කතාවද? හැබැයි පාර්ලිමේන්තුවේ නම් කතානායකවරයා එක එක ආකාරයට කටයුතු කරනවා. මුදල්කාරක සභාවට විපක්ෂ නායකවරයා එනකොට එක විදිහට, කැකිල්ල තීන්දුව වගේ මේක. මුදල්කාරක සභාවට ජනාධිපතිවරයා එන එක තව විදිහකට. කාරක සභාවවල එහෙම ජනාධිපතිද විපක්ෂ නායකද කියලා නෑ, කාටවත් නීතිය නෑ, එක වෙන්න ඕන. ඉතින් එහෙනම් අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න පුළුවන් විදිහට කටයුතු කිරීම වැදගත් කතානායකවරයා විදිහට. සේක මතක් කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි මිලන ගරු ගාමිණි වලේබඩ මහත්මයා. විනාඩි 6 කාලයක්.
ස්තුතියි මූලාසනාරු මන්ත්‍රීතුමනි. මුලින්ම සඳහන් කරන්න අවශ්‍යයි අපේ දේශීය ආදාය වෛද්‍ය පනත සංශෝධනයේ, දේශීය වෛද්‍ය පනත සංශෝධනය කිරීම පිළිබඳ ඉදිරිපත් කිරීමේදී අපේ අවධානයට ලක් වෙලා තිබෙනවා. මේ පනත සංශෝධනය හරහා මේ රටේ මිලියන ගණනකට මේ අතප්පයක් කැඩුනම, සර්පෙක් කෑවාම, එහෙම නැත්නම් මොනවට හරි වෙලා මේ ගින්දර ටිකකට නැත්නම් උණුවතුර ටිකකට මොනවා හරි පිච්චුනහම වෛද්‍ය ප්‍රතිකාර කරන්න ගමේ ඉන්න වෙද මහත්තයා, එහෙම නැත්නම් වෙදනෝන. මේ ගෙනල්ලා තියෙන ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පනත් කැතුම් පතට අදාළව ගෙනල්ලා තියෙන සංශෝධන හරහා මේ මිලියන ගානකට රටේ දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කරන දේශීය වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කළ නොහැකි ආකාරයේ සංශෝධන ගණනාවක් ඒ පනතේ ඇතුළත් වෙලා තිබෙන බව අපිට නිරීක්ෂණය වෙලා තිබෙනවා. ඒ පනත පිළිබඳව සාකච්ඡා කරපු නිසයි මම මේ කාරණාව සඳහන් කරන්නේ. ඒ සංශෝධන වහාම ඉවත් කළා මේ ගමේ ඉන්න සාමාන්‍ය සම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන වෛද්‍යවරුන්ට ඒ තමන්ගේ කාර්යය කරගෙන යන්න පුළුවන් අවස්ථාව ඒ තිබිච්ච අවස්ථාව ඒ විදිහටම සලසන සංශෝධන ඇතුළත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද අද දන්නවා අපි මේ ආර්ථිකය කඩාගෙන වෙලා තියෙන අවස්ථාවක බටහිර වෛද්‍ය ක්‍රමයේම පිහිට ලැබමින් ප්‍රතිකාර ලැබීමේ ක්‍රමයකට යන්න ආර්ථිකයේ හැකියාවක් නැති බොහෝ ජනතාවට පිහිට වෙන මේ ආයුර්වේද ක්‍රමය තවදුරටත් ආරක්ෂා කරගන්න ඒ පනතෙන් ඉඩකඩ සැලසිය යුතුයි. ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අද විවාද කරන කරුණ සම්බන්ධයෙන් ගත්තාම අධිකරණ ඇමතිතුමා මේ අධිකරණ පද්ධතියේ තිබෙන බොහෝ දුර්වලතා නිවැරදිව හඳුනාගෙන තිබීම පිළිබඳව සතුටට කරුණ අධිකරණ ඇමතිතුමා. ඒ කරුණු निराකරණය කරන්න අපේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕනි කරුණු කාරණා පිළිබඳව අපි දිගින් දිගටම මීට කලිනුත් පෙන්눔 කරනු ලැබුවා. උදාහරණ කීපයක් ගේනම් ප්‍රධානම කාරණාව තමයි අධිකරණවල නඩු කටයුතු කල්යාම තුලින් සිද්ධ වෙන අගතිය. මේ අගතිය චූදිතයන්ට එහෙම නැත්නම් චෝදනාවට ලක් වෙන අයට විතරක් නෙමෙයි පැමිණිලි කරුවන්ට විතරක් නෙමෙයි සමස්ත සමාජයේ පුරා විහිදී යන ආකාරයේ කල්මැරීම් මේ අධිකරණ පද්ධතිය තුළ සිද්ධ වීම නිසා පේන්න තියෙන බව අපි සඳහන් කරන්න අවශ්‍යයි. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ලංකාවේ ease of doing business index එක ගැන කතා කරනකොට ව්‍යාපාර කිරීමට පහසුකම් සැලසීමේ index එක ගැන කතා කරනකොට දේශීය විදේශීය ආයෝජකයන්ට ප්‍රධාන වශයෙන් බලපාන කාරණාවක් තමයි නියමිත කාල වේලාවට නීතිය ඉෂ්ට නොවීම. ඉතින් මේක මේ index එක ඉතා නරක තත්ත්වයට ගොඩනැගෙන රටට හේතු වෙලා තියෙන කාරණාවක්. ඒ වගේම මම පෙන්눔 කරලා දෙන්න ඕනේ අධිකරණ ඇමතිතුමනි දැන් නඩුවල කාලය ගැන කතා කරනකොට බදු පිළිබඳව ගත්තොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විතරක් පනවල තියෙන අතිරේක බදු මත අභියාචනා කළා අධිකරණ පද්ධතියට අරන්ගේ නඩු තියෙනවා. හයිකෝට් එකේ තියෙන නඩු 38ක් අභියාචන අධිකරණයේ තියෙන නඩු 301ක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තියෙන නඩු 89ක් මේ මුළු නඩු ප්‍රමාණය නඩු 428ක් මේ නඩු 428 හරහා රජයට අය කරගන්න තිබෙන බදු මුදල් රුපියල් බිලියන 78.9ක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 79ක් මිලියන 79000ක් අධිකරණ ඇමතිතුමනි අය කරගන්න බැරුව හිර වෙලා තියෙනවා. කෝටි 790ක් මේ අධිකරණ පද්ධතියේ අධිකරණ කටයුතු ඉටු කිරීම ප්‍රමාද වීම තුළ මේ කියන උසාවි පද්ධතිය තුළ හිර වෙලා තිබෙනවා. ඉතින් ඒක අපි දන්නේ නැහැ මොන කාරණාව නිසාද කියන්නේ. සාධාරණ හේතු තියෙන්න පුළුවන්, සාධාරණ හේතු නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි වර්ෂ ගණනාවක් තිස්සේ මේ විදිහට එකතු කරගන්න තියෙන බද්ද අපි හිතමු රුපියල් බිලියනයක් ගෙවන්න තියෙන එක්කෙනෙක් නඩුවක් පවරලා අවුරුදු 4ක් මේක ඇදගෙන ගියාම 120 අවුරුදු 5ක් ඇදගෙන ගියාම හරියටම තව රුපියල් බිලියනයක ආදායමක් ඔහුට උත්පාදනය කරන්න පුළුවන් අවුරුද්දකට 120 ගානේ. ඉතින් මෙන්න தත්තේ මේක තුල සමාජයේ අහිංසක ජනතාව රටේ රජයේ අනුගමනය කරන සමාජ සුබසාධන වැඩපිළිවෙළවල් කියන ඒවා සමස්තේම ක්‍රියාත්මක කරන්න බැරි தත්ත්වයකට රජයපත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාව බදුගෙවන ජනතාවත් අගතියටපත් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියන එක මා ඉල්ලා සිටිනවා. ඒ වගේම තව කරුණක් පැහැදිලි කරන්න අවශ්‍යයි අධිකරණ ඇමතිතුමා සිටින වෙලාවේදී අපි ඉල්ලුවා අධිකරණ ඇමතිතුමනි මේ අධිකරණයට ප්‍රවේශ වෙන්න තියෙන ඉඩකඩ සලසා දෙන එකත් ඉතාම අවශ්‍ය කාරණාවක් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය සැලසීම සඳහා. දැන් අපි ඉල්ලුවා කාලයක් තිස්සේ බලංගොඩ අධිකරණ කලාපයේ මහා අධිකරණයක් ඇති කිරීම. බලංගොඩ අධිකරණ බලං රත්නපුර දිස්ත්‍රික්කේ ගත්තාම මහා අධිකරණ කලාප දෙකයි. රත්නපුර සහ ඇඹිලිපිටිය. හැබැයි බලංගොඩ ප්‍රදේශයේ බදුල්ල මායිමේ ඉඳලා රත්නපුර තියෙන නඩුවකට එන්න අඩුතරමේ කිලෝමීටර් 70ක් 80ක් ගමන් කරන්න වෙනවා. පාන්දර 4-3ට ගෙදරින් පිටත් වෙන්න ඕනි උදේ උසාවිය පටන් ගන්න වෙලාවට එන්න නම්. ජනගහන සංයුතිය ගත්තහම නඩු ප්‍රමාණය ගත්තහම ඒ වගේම ප්‍රාථමික අධිකරණයේ මහා අධිකරණයට යොමුන නඩු ප්‍රමාණය ගත්තහම බලංගොඩ කියන මේ කියන ස්ථානයට මහා අධිකරණයක් ඉටු කිරීම සඳහා ඕනි කරන සියලුම පහසුකම් ටික සහ ඕනි කරන අධිකරණ කලාපයේ පිහිටවීම සඳහා අවශ්‍ය කරන සියලුම නිර්ණායකයන් සම්තුෂ්ට කරනවා. නමුත් තවම මේ ඉටු කර දෙන්න බැරි වුණා. ඒ නිසා ඒ පිළිබඳව පිළියෙල කරපු මුළු සමස්ත වார்த்தාවක් තියෙනවා, සක්‍යතා අධ්‍යයනයක් තියෙනවා. මම මේ සක්‍යතා අධ්‍යයන තවුන්නාංශයට මේ වෙලාවේ ලබා දෙනවා. ඒ වගේම මම මේක හැන්සාඩ් ගත කිරීම සඳහා මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ලබා දෙනවා. මොකද මේ තුල අපි දන්නවා දැන් මම සිද්ධි ගණනාවක් අධ්‍යයනය කරලා බැලුවා මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි 2000 දී පවරපු නඩුවක් තවම ඇහෙනවා. ඔව් 2000 දී ඔව් විත්තිකාරයෙක් විදිහට නම් කරනවා. අද ඔහුගේ වයස අවුරුදු 20 දී නඩුව පවරනවා. දැන් වයස අවුරුදු 43යි. ඔහුට රජයේ රැකියාවකට යන්න විදියක් නැහැ. පුජ්‍යලිකන්ස රැකියාවකට යන්න විදියක් නැහැ. නඩුව නිමවටපත් වෙන්නේ නැහැ. මුළු ජීවිත කාලයම ජීවිතයේ හොඳම කාලය නඩුවක විත්තිකාරයෙක් විදියට ගෙවලා දාන්න සිද්ධ වෙනවා. දැන් ඔහුට නඩුවේ තීන්දුව දුන්නත් එකයි නැතත් එකයි ඔහු ජීවිතෙන් මේකට වන්දි ගෙවලා ඉවරයි. මේ කරුණු ආවරණය කරන මේ කරුණු වලට පිළිතුරු සොයන ක්‍රමවේදයකට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තුමනි මේ සංශෝධන හරහා යන්න අවශ්‍යයි කියන කාරණාව රජය විසින් තේරුම් ගැනීමත් ඒ සඳහා අධිකරණ ඇමතිතුමා විසින් ප්‍රවේශයක් ලබා ගැනීමත් ඉතාම කාලෝචිත කාරණාවක් කියන එක මතක් කරමින් මේ කියන ප්‍රමාදයන් වළක්වීම තුළින් විශාල ධනයක් විශාල ශ්‍රමයක් අධිකරණ ඉදිරියට දවසකට එකතු වෙන මිනිස්සු ප්‍රමාණය ගත්තු මං හිතන්නේ ශ්‍රමපය මිලියන ගාණක් අධිකරණ ඇමතිතුමනි එක දිනකට විනාශ වෙනවා. මේ කෘතිම පරිගණක පද්ධති හරහා කෘතිම ඥානය පාවිච්චි කරලා හොඳ පරිගණක වැඩසටහනක් හදලා මේ කියන මේ උදේ රහවස දෙකට අහන නඩුව උදේ අටට ගෙන්න ගන්නේ නැතුව මිනිස්සු රස්තියාදු කරන්නේ නැතුව අද එදා වේල කාල ජීවත් ඉන්න බැරිව ඉන්න මිනිස්සු එදා වේල හොයාගන්න බැරුව ඉන්න මිනිස්සු මේ පද්ධතියට ගෙනල්ලා රස්තියාදු කරන එක නතර කරන ක්‍රමවේදයකට ගිහිල්ලා හොඳ අධිකරණ පරිපාලන පද්ධතියක් හදලා ඉෂ්ට වෙන නීතිය අපි නීතිය සාධාරණත්වයේ ඉෂ්ට වෙනවා කියලා අපි විශ්වාස කරන අධිකරණ පද්ධතියෙන් හැබැයි ඒ ඉෂ්ට වෙන සාධාරණය ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව විනීත භාවයෙන් ඉෂ්ට කරන්න පුළුවන් ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න කියලා ඉල්ලා සිටමින් කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් නියඩේනවා.
ස්තුති මිලර. ඔව් ගරු ඇමතුමා.
ගරු සභාපතිතුමනි, එතුමා මතු කරේ වැදගත් කාරණයක්. ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයවිය යුතුව ඇති අයකර නොගත් මුදල රුපියල් බිලියන 905ක් කියලා ගණන් බලලා තියෙනවා. මේකෙදි ගරු සභාපතිතුමනි ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා නීතියේ. ඒ දේශීය ආදායම් පනත යටතේ කොමසාරිස්වරයා දෙන තීරණයට එරෙහිව අභියාචනයක් කරන්නට පුළුවන් කොමසාරිස් ජෙනරල්තුමාට. දීර්ඝ කාල පරතරයක් එතන තියෙනවා. කොමසාරිස් ජෙනරල්තුමා දෙන තීරණයට එරෙහිව අභියාචනා මණ්ඩලයක් තියෙනවා. අභියාචනා මණ්ඩලයට බදු අභියාචනා කොමිසමට අභියාචනයක් කරන්න පුළුවන්. එතකොට මේ කොමිසම නීතිය බලාපොරොත්තු වෙච්ච විදිහට නෙමෙයි කටයුතු කරන්නේ. කොමිසම අලුතෙන් නඩු අහන්න පටන් අරන් තියෙනවා. සාක්ෂි ගැඳවන්න අරන් තියෙනවා. ඒ නීතියේ බලාපොරොත්තු අරමුණට ගිහිල්ලා නැහැ. ඊට වැඩිය කනගාටුදායක දේ තමයි කරු සභාපතිතුමනි 2022 අවුරුද්දට ඔය බදු අභියාචනා කොමිසම එක නඩුවක තීන්දුවක් දීලා නැහැ. අවුරුදු 30 කොමිසම අපි නඩත්තු කරාට මං හිතන්නේ විශ්‍රාම ගිය උදේ විය තමයි ඉන්නේ. 2022 අවුරුද්දට කොමසාරිස් ජෙනරල්තුමා අපිට දුන්න තොරතුරු අනුව එක නඩුවක් අහලා නැහැ. එක අභියාචනයක් අහලා තීන්දුවක් දීලා නැහැ අවුරුද්දකටම. එතකොට ඊට පස්සේ ඒ තී නියෝගයට එරෙහිව අභියාචනා අධිකරණයට අභියාචනයක් කරන්න පුළුවන්. එතකොට එතනත් නඩු 200කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ නීතිය වෙනස් කරන්න කටයුතු කරලා දැනටමත් උපදෙස් දීලා තියෙනවා. මේ බදු අභියාචනා කොමිසම අහෝසි කරලා දාලා කොමසාරිස් ජෙනරල් වරයාගේ නියෝගයට එරෙහිව අවශ්‍ය නම් යම්කිසි මුදලක් ගෙවිය යුතු මුදලෙන් යම්කිසි මුදලක් තැන්පත් කරලා අභියාචනා අධිකරණයට අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට මේ නීතිය ළඟදීම අපි සංශෝධනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම ගරු නලින් බණ්ඩාර මැතිතුමා මතු කරා මේ කුරුණෑගල අර පුරාවස්තු පිළිබඳව ප්‍රශ්නයක් නීතිපතිවරයාට යම් චෝදනාවක් කරා. මම පැහැදිලිව කියනවා නීතිපතිවරයාට කාගෙන්වත් බලපෑමක් නැහැ. ඔහු අවශ්‍ය පරිදි ඒ නීති කටයුතු ඒ වෙලාවට සිදු කරගෙන යනවා. ඔහුගේ ඇති ප්‍රමාදයක් නැහැ. මෑතක තමයි නඩුගුණ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ගරු ගජේන්ද්‍ර පොන්නම්බල මැතිතුමා මතු කරා කාරණයක් අර LTT එකට සම්බන්ධ 4 දිනේ පොලිස් නිලධාරියෙකුත් ඇතුළුව ඔහු නිදහස් කරාට පස්සේ ඔහුට නැවතත් මේ ඉන්ඩයික්ට්මන්ට්ස් අධිචෝදනා දාලා ඔහු නැවත හිර කරගෙන තියෙන කියලා ඒක ඇත්ත. ඔහු ජේරාජ් ප්‍රනන්දුපුල්ල මැතිතුමා ඝාතනය කිරීම පිළිබඳව නඩුවේදී ඒ 4 දෙනා නිදහස් වුණා. හැබැයි ඒ 4 දෙනාටම තව නඩු දෙකක් තියෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ගරු ජනාධිපතිතුමා ඝාතනය කරන්න කොළඹදී උත්සාහයක් කරලා තියෙනවා. බදුලේදී උත්සාහයක් කරලා තියෙනවා. ඒක නිසා වෙනම නඩු දෙකක් පවරලා තියෙනවා. නැතු ඒක මේ පලිගන්න දාපු නඩු නෙවෙයි, සමගාමීව සිද්ධ වෙච්ච කාරණා පිළිබඳව අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා.
යෝජනාවක් කරන්න අධිකරණ ඇමතිතුමනි, දැන් අධිකරණ ඇමතිතුමනි දැන් බදු අභියාචනා කොමිසමෙන් හරි එහෙම නැත්නම් කොමසාරිස් ජෙනරාල්ගේ හියරින් එකෙන් පසුව හෝ අධිකරණ පද්ධතියේ යම්කිසි බදු ගෙවන්නෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ සුරාපති දෙපාර්තමේන්තුව හෝ රේගු දෙපාර්තමේන්තුව හෝ තක්සේරු කරපු බද්දට එකඟ නැතුව අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවනම් කරුණාකරලා මේ නීතියට සංශෝධනයක් ගෙනෙන්න ඒ තක්සේරු කළ දින බදු මුදලෙන් අඩුතරමේ 75% මුදලක් අඩුතරමේ 50% මුදලක් බැංකුවක රජයේ බැංකුවක තැන්පත් කළා ඉන් පසු ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න. මොකද එහෙම නැත්නම් මේ රටේ සම්පත් පාවිච්චි කරලා මේ රටේ ධනෙ පාවිච්චි කරලා මේ රටේ ජනතාවගේ මුදලින් එකතු කරගන්න සම්පූර්ණ මුදල ව්‍යාපාර තමන්ගේ සාක්කුවට දාගෙන ඒ මුදල අය කරගන්න කටයුතු කරන නිලධාරීන්ට විරුද්ධව රජයේ ආයතනවලට විරුද්ධව උසාවියවලට ගිහිල්ලා ආදාය ඒ මුදල් ආයෝජනය කරලා ගන්න ගාණෙන් 10%ක්වත් නඩුවලට වියදම් කරන්න වෙන්නේ නැහැ අධිකරණ අමාත්‍යතුමනි. ඉතා විශාල මංගොල්ලකෑම සිද්ධ වෙනවා මෙතන.
ස්තුති. මීළඟට ගරු උදයන ක්‍රින්ගොඩ මෙතුමා විනාඩි 6ක කාලයක්.
බොහොමත් ස්තුතියි. මට ගරු ඩිලාන් පෙරේරා මෙතුමාගේ කාලයත් ලබා ගැනීමට අවසර ලැබිලා තියෙනවා. ප්‍රථමයෙන්ම මම හිතන්නේ අද ඉතාම කාලීන මාතෘකාවක් ගැන අපි සාකච්ඡා කරන්න. හැබැයි මේ සම්බන්ධයෙන් අපි මේ පාර්ලිමේන්තු 9 වෙනි පාර්ලිමේන්තු අවස්ථාව ගන්නාවකදී ඉතා දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. යම්කිසි සාධනීය විසඳුමුත් පාර්ලිමේන්තුව විදිහට නීති සම්පාදකයන් විදිහට ගෙනල්ලා තියෙනවා. හැබැයි අපි හැමදාම දැකපු දේ තමයි මේ නඩු ප්‍රමාදයත් එක්ක මුලින්ම චෝදනාවට ලක්වන්නේ නීතිඥ ප්‍රජාව. මම හිතන්නේ මම ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම මම හිතන්නේ ගරු අධිකරණ ඇමතුමත් අධිකරණ රාජ්‍ය ඇමතුමත් නීතිඥවරු විදිහට උන් දන්නවා මේ ප්‍රායෝගිකව අධිකරණ ක්ෂේත්‍රයේ තියෙන ගැටලු සහ ප්‍රශ්නත් එක්ක තමයි මේ නඩු ප්‍රමාදය බොහෝ දුරට සිදුවන්නේ කියලා. නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට මේකේ මුලින්ම මම අර කිව්ව නීතිඥ ප්‍රජාව වගේම විනිශ්චයකාරවරු, ඒ වගේම අධිකරණ කාර්ය මණ්ඩල, ඒ වගේම අධිකරණයට අනුබද්ධිතව සේවා සපයන ආයතන, පොලිසිය, ඇඟිලි සලකුණු පිළිබඳ දෙපාර්තමේන්තු ආදී ආයතන, ඒ වගේම සිවිල් අධිකරණ වලට සම්බන්ධ අධිකරණ කොමසාරිස්වරු, ඒ වගේම ඒ එකී නඩුවලට සාක්ෂිකරුවන් වශයෙන් එන පිරිස් සහ සේවාදායකයන් මෙන්න මේ සියලුම කොටස් මේ අධිකරණ ප්‍රමාදයට යම් යම් ආකාරයෙන් දායක වීමකුත් සිද්ධ වෙනවා. මේක අපි එකිනෙකාට ඇඟිලි දික් කරගත යුතු අවස්ථාවක් නෙමෙයි. නමුත් මේ තියෙන අඩුපාඩු, ඒ වගේම මේ තියෙන ප්‍රශ්න ගැටළු හරියට හඳුනා ගත්තොත් මම හිතන්නේ මේ නඩු ප්‍රමාදයට තවත් දුරටත් සාධනීය විසඳුමක් ඉදිරිපත් කරන්නට හැකියාව ලැබේවි. විශේෂයෙන් සාක්ෂිකරුවන්ට නඩු ප්‍රමාදයෙන් සිදුවන කරුණු හානිය පිළිබඳව සලකා බැලීමක් අපි නිරතුරුව සිදු කරගෙන යනවා. ඒ වගේම එකම සිද්ධියක් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අධිකරණ ඉදිරියේ, පොලිසිය ඉදිරියේ සාක්ෂි දීලා නැවත නැවතත් ඔවුන්ගේ ජීවිතවලට ප්‍රශ්න ඇතිවීම, නැවත නැවතත් ඔවුන්ගේ ඒ කටුක සිදුවීම් ස්මරණය කරන්නට සිදුවීම, ඒ වගේම අධිකරණ ඉදිරියේ, ප්‍රජාව ඉදිරියේ තමන්ගේ ගැටළු ප්‍රශ්න පිළිබඳව නිරතුරු ප්‍රශ්න කිරීම වලට ලක්වීම මම හිතන්නේ මානුෂීය වශයෙන් විසඳාගත යුතු තත්ත්වයක්. මම හිතන්නේ මීට පූර්වයෙන් අපි ගෙනාපේ සංශෝධනය තුළ යම්කිසි සාධනීය තත්ත්වයක් තිබ්බා. සාක්ෂිකරුවන්ට වන අගතිය අවම කර ගැනීම සඳහා කොමසාරිස්වරු පත් කිරීම තුළ ඉතින් ඇත්තටම ගරු අධිකරණ අමාත්‍යතුමනි මේ නඩු ප්‍රමාදයට විසඳුම් තියෙන අධිකරණ පද්ධතිය තුළත් නීති පද්ධතිය තුළත්. හැබැයි සමහර වෙලාවට අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. මට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි 1979 අංක 44 කියන ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනත. මේ ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනත තුළ භුක්තිය සම්බන්ධයෙන් සාකච්ඡා වුණත් අද වෙනකොට ගරු අධිකරණවලට මේ 66 වගන්ති යටතේ නඩුවෙන් බොහෝම නැති වෙන මට්ටමකටම පත් වෙලා තියෙනවා. ඔද මහනුවර තමයි ලංකාවේ අවසාන ප්‍රාථමික අධිකරණයේ පැවතියේ. ඒකත් බොහොම අමාරුවෙන් අපි අවුරුදු ගානක් තිස්සේ දඟලලා සටන් කරලා ලබා ගත්තේ. නමුත් ඒක දැන් නැත්තරම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි 66 වගන්තියේ නඩු ගොනු කිරීමට පොලිසි මැළවීමක් සිත් තියෙනවා. ඉතින් මේක තුල ගරු අධිකරණ ඇමතුමා ඔබතුමා දන්නවා 66 වගන්තිය යටතේ ගරු විනිශ්චයකාරතුමා උපරිම උත්සාහයක් ගත යුතුයි මේක සමතකරණය කරන්නට. මේ තුළින් දිසාධිකරණයට විශාල නඩු ප්‍රමාණයක් නවත්වා ගැනීමේ හැකියාව තිබ්බා. හැබැයි අද වෙනකොට මේ සම්බන්ධයෙන් කිසිදු විශේෂයෙන් පොලිසි කිසිදු ආකාරයක මේ සාමය කඩවීමේ තත්ත්වයක් තුළ අධිකරණයට 66 වගන්ති අර්ථයේ පුද්ගලයන් ඉදිරිපත් කිරීම නොකරන හින්දා නැවත දිසා අධිකරණ වලට ගිහිල්ලා අවසානයේ අධිකරණ මැනුම් කරන්න කොමසාරිස්වරු යොදාගෙන අවුරුදු ගානක් තිස්සේ උසාවිය තුල රස්තියාදු වීමේ ප්‍රවණතාවයක් දකින්නට තියෙනවා. මොකද 66 වගන්ති අර්ථයේ නඩුවක් මාස 6ක කාල සීමාවක් තුල අවසන් කරන්නට ඕනේ. ඒ තුල සම්මතකරණයට අවස්ථාව තියෙනවා. ඒ තුල ස්ථාන පරීක්ෂණයට ගිහිලා මේක අවසන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මොකද එහෙම නැත්නම් මේ දිසා අධිකරණ තුල නඩු ප්‍රමාදයට 30% විතර දායකත්වයක් මේක ක්‍රියාත්මක නොවීම තුල මා දකිනවා. ඒ වගේම අපි මේ අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමේ අවශ්‍යතාවය ඉතාම වැදගත් වෙනවා. මොකද ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නෙවෙයි, මේ යටිතල පහසුකම් ලබා දීම පමණක් නෙවෙයි මේකට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම ගරු අධිකරණ මාත්‍යතුමනි, මේ තාක්ෂණය අධිකරණ ක්ෂේත්‍රයට ගෙනීමේ දැඩි වැදගත්කමක් අවශ්‍යතාවයක් තියෙනවා. මොකද අපි දකිනවා තාමත් අපි පේපර් බේස් ක්‍රමයක තුල තමයි අධිකරණ කටයුතු කරන්නේ. එතකොට දියුණු වෙච්ච රටවල් එක්ක අපි බලනකොට මේ කඩදාසි වලින් තොර අධිකරණ නඩු ගොනු කිරීම, ඔන්ලයින් නඩු ගොනු කිරීම සහ ඒ අවශ්‍ය කටයුතුත් එක්ක මේ නඩුව ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ලොකු අවකාශයක් තිබෙනවා. අපි හැම වෙලෙම මේ ඩිජිටල් කරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ. නමුත් මම හිතන්නේ පූර්වගාමී අධිකරණ අමාත්‍යතුමාගේ කාලය තුළ මේ සඳහා දැඩිය උනන්දුවක් දැක්වුවා, උත්සාහයක් දැක්වුවා. නමුත් රටේ තියෙන ආර්ථික ප්‍රශ්න සහ මේ සියල්ලම තුළ මේ කටයුතු අපි දක්වන ප්‍රායෝගිකව නැවතිලා හෝ ප්‍රමාද වෙමින් තියෙනවා කියලා. නමුත් මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලා මේක ඉක්මන් කළ යුතුයි කියන තැන අපි සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම ඒ වගේම මේ කේස් මැනේජ්මන්ට් සිස්ටම් එක මේක හරි වැදගත් වෙනවා. මොකද අධිකරණයකදී අපි මහනුවර දිසා අධිකරණය විතරක් උදාහරණයට ගත්තොත්, බොතුමාට මතක ඇති අලුත් අධිකරණ සංකීර්ණයට එන්න කලින් බොහොම පොඩි ඉඩක හැබැයි අධිකරණ හතරක් ක්‍රියාත්මක වුණා. මීට වැඩිය ඉක්මනට යුක්තිය ජනතාවට ඉටු වුණා. හැබැයි අද වෙනකොට අධිකරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා, තාක්ෂණය ඇවිල්ලා තියෙනවා, සේවකයෝ වැඩි වෙලා තියෙනවා. හැබැයි නඩු ප්‍රමාදයක් දකින බවට ගොඩක් දුරට අපි ප්‍රායෝගිකව අත්දකිනවා. එහෙනම් මේකට තියෙන විසඳුම තියෙන්නේ මම හිතන්නේ මේ කේස් මැනේජ්මන්ට් සිස්ටම් එක සහ මේ කේසස් වල ප්‍රයෝරිටයිස් කිරීම, ප්‍රමුඛත්වයේ ලබා දීම පිළිබඳ ක්‍රමවේදයක් ගෙනීමේ යුතුයක. මොකද නැත්තම් විනිශ්චයකාරවරු පවා ඊටාම අපහසුතාවයට ලක් වෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම මේ විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමවේදයන් විශේෂයෙන් අපි සමතකරණයේ සමත මණ්ඩල පනත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම බේරුම්කරණය ක්‍රියාත්මක. නමුත් බේරුම්කරණය කියන්නේ හයි කොස්ට්ලි වැඩක්. බේරුම්කරණයට යන්න ගියාට බේරුම්කරණය ගිවිසුමක් අපි සඳහන් කරාට බේරුම්කරණ ක්‍රියාවලිය තුළ නැවතත් ඔබතුමා කලින් වලේබොඩ මන්ත්‍රීතුමාට උත්තර දුන්නා වගේ නැවතත් එතන නඩු එහිමේ සම්පූර්ණ ක්‍රියාපටිපාටියක් සිදු වෙනවා නම් මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙච්ච බේරුම්කරණය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මෙතන මේ වියදම් වීමත් එක්ක සේවා දායකයන් මේ බේරුම් කරන ක්‍රමවේදය තුළ තමන්ගේ සහන ලබා ගැනීම සඳහා වන ඒ සඳහා යොමු වීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙන හින්දා නැවතත් අධිකරණ වලට විශේෂ බරක් ඇතිවීමෙන් පවතිනවා මේ නඩු විසඳීම සඳහා. ඒ වගේම විකල්ප අධිකරණ විශේෂ අධිකරණ පද්ධති ඇති කිරීම තුළ අපි මේ දැනටමත් සුළු හිමිකම් අධිකරණ ඇති කරලා තියෙනවා. ඒ හා සමානව සිතමින් අලුත් විදිහට විශේෂ අධිකරණ ඇති කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔබතුමාර මම ගෞරවයෙන් ගරු අධිකරණ ඇමතුමනි මතක් කරන්නට ඕනේ, ඇත්තටම මේ අධිකරණ මේ පාර්ලිමේන්තුවට ආපු දවස් ඉඳලා මා කරන ඉල්ලීමක් තමයි හිටපු අධිකරණ ඇමතුමාගිනුත් කරා මහනුවරට කමර්ෂල් හයිකෝර්ට් එක වාණිජ්‍ය මහාධිකරණයක අවශ්‍යතාවය. මේක දැඩි සටන් කරන්නට වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කාලය තුල අවුරුදු 3ක් තිස්සේ කරන ඉල්ලීමක්. ඇත්තට මේ වගේ දේවල් මහනුවරට පමණක් නෙවෙයි සියලුම ප්‍රදේශවල විශේෂයෙන් කමර්ෂල් ට්‍රාන්සැක්ෂන්ස් වැඩිපුර තියෙන ඒ ප්‍රදේශ බල අඩු ගන්න තවත් වාණිජ මහාධිකරණ දෙකක් තුනක්වත් ගෙනේනවා නම් මම හිතන්නේ මේ නඩු ප්‍රමාදයට සහ ඒ සම්බන්ධයෙන් විශේෂඥ හැකියාවන් තියෙන විනිශ්චයකාරවරු බිහි වෙනවා, විශේෂඥ හැකියාවන් තියෙන නීතිඥවරු බිහි වෙනවා. ඒ තුළින් මම හිතන්නේ මේ නඩු ප්‍රමාදයට යම්කිසි සාර්ථක විසඳුමක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අලුතින් මේ සයිබර් ක්‍රයිම්ස් මේක එක දිගට වැඩි වර්ධනය වෙමින් යන දෙයක්. තව අවුරුද්දක් දෙකක් යනකොට ඔබතුමාටම හිතෙන්නට පුළුවන් මේකට විශේෂ අධිකරණයක් ගෙනා යුතුයි කියන එක. ඉතින් මම හිතන්නේ මේ සයිබර් ක්‍රයිම්ස් කියන එක පැත්තටත් විශේෂඥ හැකියාව තියෙන විනිශ්චකාරවරු බිහි කරන්නට ඕනේ, නීතිඥවරු බිහි කරන්නට ඕනේ, ඒ වගේම විශේෂ අධිකරණ බිහි කරන්නට ඕනේ කියන යෝජනා මේ අවස්ථාවේ කරන්නට මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම continuous education එක මේකත් හරි වැදගත් නඩු ප්‍රමාදයේ වළක්වන්න. විනිශ්චකාරවරු පුහුණු කිරීම, විනිශ්චකාරවරුන් අපි දිස්ත්‍රික් 25 විනිශ්චකාරවරු එකම ක්ෂේත්‍රයක් දිහේ බලන විදි 25ක් තියෙන්නට පුළුවන්. නමුත් ඒ බේසික්ස් ටික, ඒ වගේම මේ නඩු විසඳීමේදී අපි යොදාගත යුතු ක්‍රමවේදය පිළිබඳ ඔවුන්ගේ ප්‍රවීණතාවයේ වර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා හා සමානම නීතිඥ ප්‍රජාව තුළ මේ continuous education එක නීතිඥ සංගමය තුළින් බොහෝ දුරට කරගෙන යනවා. නමුත් අලුත් ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂ අවධානයකින් යුක්තව කිරීම මං හිතන්නේ මේ රටේ නඩු ප්‍රමාදය වළක්වා ගැනීමට තවත් එක් පියවරක් ගන්න වෙනවා කියන තැන ඉඳගෙනයි මම කතා කරන්නේ. ඒ වගේම අවුරුදු 100 ගණන් පරණ නීති රීති පද්ධති අපි වෙනස් කරමින් පාර්ලිමේන්තුව තුළ අලුත් හඳුන්වා දීම් කරමින් අලුත් නීති ගෙනෙමින් සංශෝධන කරමින් කටයුතු කරගෙන යනවා හා සමානම ඒ නීති පද්ධතිය නැවතත් මේ රටේ ක්‍රියාත්මක වීම ආරම්භ වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් ඉවැලියුේෂන් එකක්. එහෙම නැත්නම් මේ නීති වෙනස් කිරීම තුළ ලැබෙන්නා වූ ප්‍රතිඵල රටට ලැබුණද ඒ තුළින් නැවතත් ප්‍රායෝගික ගැටලු ඇති වුණාද කියන එක සම්බන්ධයෙන් මම හිතන විශේෂ ඇගීමක් කිරීමේ වැදගත්කම තියෙනවා. එහෙම නොකරන තුළ සමහරලාට දැන් අපේ ප්‍රී ට්‍රයල් කියන එක පූර්ව විමසීම් ක්‍රමය ආරම්භ කරාට සමහර අධිකරණවලදී සමහර නීතිඥවරු චෝදනා කරනවා පැරණි ක්‍රමවේදය තුළ තිබ්බනම් මීට වැඩිය දවස් ගානකට කලින් හරි නඩු ඉවර කරගන්න පුළුවන් වෙන තත්ත්වයක් තිබ්බකලේ. මම ඒක ප්‍රායෝගික දන්නේ නැහැ. නමුත් කියපු තත්ත්වයන් තුළ තියෙන. එහෙනම් මම හිතන්නේ අපි හඳුන්වා දෙන නව නීති රීති සහ ක්‍රමවේදයන් පිළිබඳ නිසි ඇගැයීමක් කරලා ඒ අඩුපාඩු මොනවාද කියලා හඳුනාගෙන නැවතත් සකස් කළ යුතුයි කියන එක විශේෂයෙන් කියන්නට ඕනේ. ඒ වගේම ගරු මූලාසනාරුවට මන්තුමනි, මේ අධිකරණය හා සමග සම්බන්ධව පවතින රාජ්‍ය ආයතන, ඒ වගේම ඒ සියලුම අපි කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා අතර සම්බන්ධතාවයේ වැඩිවර්ධනය කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා නැවතත් අර ඩිජිටල් කරන ප්‍රවේශයේ වැදගත්කම මම මේ අවස්ථාවේ අවධාරණය කරනවා. මේ තුළින් තමයි ඇත්තටම පුළුවන් තරම් වැරදි සිදුවීම අවම කරන්න පුළුවන්, කාලයේ පුළුවන් තරම් ඉක්මන් කරන්නට පුළුවන්, ඒ වගේම ඒ ක්ෂේත්‍රයන් තුන සමහරලා හිතාමතා කරන්නා වූ වැරදි අඩුපාඩු පවා හඳුනාගෙන ඒකට විසඳුම් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනේ. හින්දා මේ කාලින මාතෘකාවක් තුළ අපි කළ යුතු වන්නේ මේ නීතියේ වර්ධනය, ඒ වගේම නීති ක්ෂේත්‍රයේ වර්ධනය සහ ජනතාවට පෙළෙන මේ ප්‍රශ්නේ. මොකද නඩු ඉක්මනට ඉවර වීම තුළ තමයි නීතිඥවරුන්ට නැවතත් නඩු ලැබෙන්නේ. මේ ඔබ අද ඉදිරිපත් කළ
වාර්තාව
තුළම අපිට පේනවා.
කාලය අවසන්යි. අවසන් කරන්න.
Give me 30 seconds please. මේ වාර්තාව තුළම පැහැදිලි වෙන අවුරුද්දෙන් අවුරුද්ද අලුතෙන් ගොනු කරන නඩු ප්‍රමාණය අඩුවීමක් අපි දකින්නට ලැබෙනවා. ඒතකොට මේ නඩු ප්‍රමාදයත් එක්ක සමාජයේ මේ කුළුල් කතිකාවතකට යාම තුළ මම හිතන්නේ නීති ක්ෂේත්‍රයේ, අධිකරණ ක්ෂේත්‍රයේ නඩු ගොනුවීමේ අඩුව මුකුත් ලැබෙන. ඒ අඩුවත් එක්ක මම හිතන්නේ තියෙන නඩු ටික ඉක්මන් ඉවර කර ගැනීම හැකියාව වැඩි වර්ධනය කිරීම සඳහා මම හිතන්නේ ඒ වගේ මේ ගරු අධිකරණ ඇමතුමාට අවශ්‍ය සංශෝධන කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම හැමදාම ස්තුතිවන්ත වෙන්න ඔබතුමාට. ඔබතුමාගේ විශේෂ සම්බන්ධ කාරණයක් සාකච්ඡා කරන විට ඉන්න පුළුවන් හැම අවස්ථාවම මේ සභා ගර්භය තුළ සිටීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් අවදින බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ඔව් ඇමතුමා.
කරගෙන උත්තරයක් දෙන්න ඕන. ගරු සභාපතිතුමනි, මම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු මන්ත්‍රීතුමා කිරිඳිකොට මන්ත්‍රීතුමාට. ඇත්ත වශයෙන්ම ඔබතුමා කියපු කාරණය මහනුවර දිස්ත්‍රික්කයට වාණිජ මහාධිකරණයක් අපි ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරා. නීතිඥ සංගමය ගෙනල්ලා සාකච්ඡාවක් පැවැත්තුවා. ඊටකට අපි සොයල බැලුවා එහි අපි වාණිජ මහාධිකරණයක් ඇති කරොත් කොපමණ නඩු සංඛ්‍යාවක් ඉදිරිපත් වෙයිද කියලා. යනුව පවතින නඩුවල යම්කිසි නියඳියක් නඩු 200ක විතර නියඳියක් අරගෙන අපි බලපුවම නඩු 6ක විතර වගේ ප්‍රමාණයක් තියෙන ගරු සභාපතිතුමනි. එතකොට අපි අධිකරණයේ පිහිටවල අවුරුද්දක් විතර යනකොට අඩු ගානේ නඩු 200ක් 300ක්වත් ඉදිරිපත් නොවුනොත් ඒ වගේ අධිකරණයක් නඩත්තු කරන එක අපිට ලොකු බරක් වෙනවා. නැත්තම් අපි කැමති ප්‍රමාණවත් නඩු සංඛ්‍යාවක් තියෙනවා නම් අත්වශ්‍යෙම මහනුවර මේ වාණිජ මහාධිකරණයක් හදන්න. අපි ඒක නිසා තීරණය කරා. ඒකෙන් පස්සේ තමයි තීරණය කරේ පස්වෙනි වාණිජ්‍ය මහාධිකරණය නැවත කොළඹ ආරම්භ කරනවා කියලා. ඔබතුමා කියපු අනිත් කාරණේ තමයි මේ ප්‍රාථමික අධිකරණයේ ප්‍රාථමික අධිකරණ පනතේ 1979-44 ඒක බරපතල ගැටලුවක් තියෙනවා ගරු සභාපතිතුමනි. හේතුව මේ ප්‍රාථමික අධිකරණවලට යන්නේ භුක්තිය සම්බන්ධව නඩු. එතකොට එතෙන්දී අයිතිය බලන්නේ නැහැ මහේස්ත්‍රාත්තුමා හෝ ප්‍රාථමික අධිකරණයේ මිනිසුරුතුමා. කවුද පහුගිය මාස දෙකේ භුක්තිය හිටියේ ඉන්නේ කියලා බලන්නේ. එතකොට එවැනි නඩු තීන්දුවක් දෙනකොට ඒ තීන්දුවේ අනිවාර්යයෙන්ම කියනවා නිසි බලය ඇති අධිකරණයකට ගොස් හිමිකම පිළිබඳව තීරණයක් ලබා ගන්න කියලා. එතකොට ඒ පාර්ශවයකට යන්න පුළුවන් දිසාධිකරණයට නඩුවක් පවරන්න අයිතිය ලබා ගන්න. ඒ අතරතුරේ අතෘප්තියට පත්වෙච්ච පාර්ශවය යනවා ප්‍රතිශෝධන ඉල්ලීමක් මගින් මහාධිකරණයට. එතකොට මහාධිකරණයෙන් දෙන තීන්දුව කුමක් වුණත් සභාපතිතුමනි ඒක අවසාන අභියාචනයකට යටත් අභියාචන අධිකරණයට. It's an appealable right. එතකොට ඒක අභියාචන අධිකරණයටත් යනවා. අභියාචන අධිකරණේ නඩු තීන්දුවක් දුන්නට පස්සේ ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා. දැන් මම මේ පෙනී හිටපු නඩුම තිබිලා තියෙනවා. ඒ නඩුව මේ මෑත කාලෙත් පෙනී හිටියා ගරු මන්ත්‍රීතුමනි. ඒක අවුරුදු 15කට වැඩිය වැඩි ශ්‍රේෂ්ඨාධිකරණේ තියෙන්නේ. ඉතින් මේ తాවකාලික නියෝගයකට. ඉතින් ඒ తాවකාලික නියෝගයකට මහේස්ත්‍රාත් අධිකරණේ නියෝගයක් ගන්නවා වෙනුවට නිසි බලය ඇති අධිකරණයකින් හිමිකමත් එක්ක කෙටි කාලීනව නඩු තීන්දුවක් ගන්න තියෙනවා. මම හිතන්නේ ඒක තමයි වඩාත්ම සාර්ථක ක්‍රමය. අනිත් එක තමයි සයිබර් ක්‍රයිම්ස් ගැන එතුමා සඳහන් කරා. ඒ වගේම මේ සමාජ මාධ්‍ය. මේ සමාජ මාධ්‍ය විසින් කරනු ලබන අපරාධ සම්බන්ධව පොලිස් පරිගණක අංශයට ලැබිච්ච තොරතුරු එකතු කරගත්ත තොරතුරු අනුව පහුගිය අවුරුදු 3ට පැමිණිලි තියෙනවා 10,000 පැනලා. 10,000කට වැඩිය තියෙනවා මේ සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධව පැමිණිලි. ඉතින් පොලිසියටත් එන්න රාජකාරි වැඩි වෙනවා මේ සමාජ මාධ්‍ය අවභාවිතා වෙන තරමට පොලිසියේ කාර්යභාරයත් ඉතාමත්ම අසීරු තත්වයකට පත් වෙමින් පවතින. බොහොම ස්තුතියි ඔබතුමාට.
සූදී විලකට කරු ඔව් මන්තුමා.
ගරු අධිකරණ මැතිතුමනි, දැන් ඇත්තටම ඔබතුමා කියපු කාරණේ හරි. නමුත් ඒ තුල අධිකරණයේ සහාය ලබා ගන්න හයිකෝට් එකේ රිවිෂන් ඇප්ලිකේෂන් එකට හෝ එහෙම නැත්නම් නැවත දිසාධිකරණයේ යාමේ ඩිස්ක්‍රිෂන් එක එහෙම නැත්නම් මේ සේවා දායකයාට තීන්දුවක් ගැනීමේ හැකියාව තිබුණා. අපි දැන් නියදියක් වශයෙන් අරගෙන බැලුවොත් මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වා ගියපු නඩු කොච්චරද තියෙන්නේ? මේ රටේ කොච්චර ප්‍රාථමික අධිකරණ තුළ තිබ්බ නඩු තුලින් කොච්චර නඩු විසඳීමක් වෙලා ඒක දිසාධිකරණයට එන්නේ නැතුව විසඳුණාද කියන එක සම්බන්ධයෙන් අපි නිසි නිගමනයක් හොයාගෙන පරීක්ෂණයක් කරලා බැලුවා නම් මම හිතන්නේ මේක තවදුරටත් ප්‍රායෝගිකව අපිට යොදා ගන්න පුළුවන් අවශ්‍ය සංශෝධන සහිතව. මොකද මේක මම දැකලා තියෙන්නේ මොකද ජනතාවට ඉත අඩු මුදලකින් කෙටි කාලයෙන් තමන්ගේ භුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් විසඳා ගැනීමේ හැකියාවක් තියෙනවා. අයිතිය පිළිබඳ ප්‍රශ්නෙට දිසාධිකරණයේ විවුර්තයි දොරවල්. ඒ වගේම මහාධිකරණයේ රිවිෂන් ඇප්ලිකේෂන් එකක් දැන් ගන්නෙත් වෙන රෙමඩි එකක් නැහැ කියලා ප්‍රූණොත් විතරයි. ඒතර මේ தත්ත්වය තුළ මම හිතන්නේ 66 වගන්තියටදී තියෙන නඩු අවශ්‍ය සංශෝධනත් කරලා ඉදිරියට ගෙන යනවා මම හිතන්නේ මේක නඩු කල්දෑම වළක්වා ගැනීම සඳහා හොඳම අවස්ථාවක් කියලා.
අර්බෝ ස්තුති මීලකට ගරු අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා විනාඩි 15 කාලයක්.
උලසාරුඩ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපේ සාගර කාර්ය වසම් ගරු මන්ත්‍රීතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ යෝජනාව කාලෝචිත යෝජනාවක්. ඒ වගේම අද දිනේදී අපි විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුත් බොහෝ දෙනෙක් බොහෝ වැදගත් අධිකරණ ශ්‍රේෂ්ඨී අපි ගත යුතු යෝජනා අදහස් පිළිබඳවත් බොහෝ දෙනෙක් මේ විවාදයේදී කරුණු කාරණා ඉදිරිපත් කරා. එනිසා සාගර කාර්යසම් මන්තුමා වගේම ඒ පක්ෂ විපක්ෂ අදහස් යෝජනා ඉදිරිපත් කරපු සීලුම ගරු මන්ත්‍රීතුමාලතුමියන්ලට අපේ ස්තුතිය මේ වෙලාවේදී පුද කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මුල්ලාසනරුඩ ගරු මන්ත්‍රීතුමනි, අධිකරණයේ හැටියට අපේ අධිකරණ කටයුතු ටික අපේ ජනතාව බලාපොරොත්තු වෙන ඉලක්කයට අපි ඉටු කරන්නේ නැත්නම් රටක් හැටියට අපි විශ්වාස කරන ඉලක්කයකට අපි මොනතරම් ප්‍රතිපත්තීන් හැදුවත් මොනතරම් අපි සැලසුම් හැදුවත් නීති ආධිපත්‍ය සුරක්ෂිත වෙන්නේ නැති සමාජයක ඒ පිළිබඳ විශ්වාසය තියන්න බැරි නම් අපි කියන අනෙක් කාරණා ටික සම්පූර්ණ කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එනිසා අද දිනේදී ඒකයි මේ යෝජනාව මේ කාරණාව අද පාර්ලිමේන්තුව හැටියට අවධානය යොමු වෙලා මේ කරන සාකච්ඡාවේ වැදගත්කමත් ඒකයි. අපි රටක් හැටියට කඩාගෙන වැටිලා ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා නැවත ඒ සියලු අර්බුද ටික ඉවත් කරගෙන රටක් නැගිටිනකොට මේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වෙන වඩාත් ක්‍රමවත් වන වඩාත් ඉක්මන් වන ඒ ජනතාවට මේ පිළිබඳ විශ්වාසය තියන්න පුළුවන් ක්‍රමවේදයක් මේ අතර ගොඩනැගුණේ නැත්නම් අනෙක් කාරණා මොනතරම් සාර්ථක වුණත් මම විශ්වාස කරන්නේ නැහැ රටක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒ නිසා අද දිනේදී මම හිතන්නේ විශේෂයෙන්ම අපි ගත්තහම අපේ නඩු ප්‍රමාණයන් පිළිබඳව ගත්තහම මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩු ටික විතරක් ගත්තොත් අපේ විනිසුරුවරුන් 17 දෙනෙකුට එක් මුළු නඩු ප්‍රමාණය 5482ක් එහෙම ගත්තහම එක් විනිසුරුවරයෙකුට නඩු තියෙනවා 322ක්. ඒ වගේම මූල අසනරුඩගරු මන්ත්‍රීතුමනි සිවිල් අභියාචන මහාධිකරණය වාණිජ මහාධිකරණය ඒ වගේම විශේෂ මහාධිකරණය ගත්තහම නඩු ප්‍රමාණය ගත්තොත් විනිසුරුවරුන් ඉන්නවා 92ක්. ඒ වගේම එක් විනිසුරුවරයෙකුට එන නඩු ප්‍රමාණය 488ක්. ඒ වගේම දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ ළමා මහේස්ත්‍රාත් අධිකරණ වගේ අපි නඩු ප්‍රමාණ ටික ගත්තොත් විනිසුරුවරුන් සංඛ්‍යාව 241ක්. ඒ වගේම එක් විනිසුරුවරයෙකුට එන නඩු ප්‍රමාණය 4432ක්. එතකොට මේ ප්‍රමාණයන් ටික ගත්තහම මේක සුළුපටු ප්‍රමාණයක් නෙවෙයි එක් විනිසුරුවරයෙකුට දෙන නඩු ප්‍රමාණය අපි ඇවරේජ් එක සාමාන්‍ය හැටියට ගත්තහම. ඉතින් මේ නඩු කටයුතු වලට අපි මොන විදියට තර්ක විතර්ක කරත් රජයක් හැටියටත් ඒ වගේම පවතින ඕනම රජයකුත් ඒකට අවශ්‍ය කරන ඒ සහයෝගය සහ ඒ අවශ්‍ය කරන කාර්යාවලට ඒ අවශ්‍ය කරන කාරණා ඒ වෙලාවේදී ඉටු කළේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන ඉලක්කවලට මේවා ගෙනියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේකෙදී පහුගිය කාලේ පුරාවටම ගත්තහම විශේෂයෙන්ම මේ ප්‍රමාණයන් පිළිබඳව ගත්තහම නඩුවල අපිට පහුගිය කාලේ පුරාවටම අධිකරණ අමාත්‍යාංශය හැටියටත් ඒ වගේම ශේෂ්ත්‍රාධිකරණයේ නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහාත් ගතා වූ කඩිනම් වූ විසඳුම් ක්‍රීපයකුත් තියෙනවා. 20 වෙනි සංශෝධනයත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුව ප්‍රමාණය 11 ඉඳලා 17 දක්වා වැඩි වුණා. ඒ වගේම අභියාචනාකරණයේ විනිසුරුවරුන් 12 ඉඳලා 20 දක්වා වැඩි වුණා. ඒ වගේ ප්‍රතිඵලත් අපිට බොහෝ විට දකින්න පුළුවන්කම ලැබෙනවා. මොකද ප්‍රතිශත කරොත් එහෙම නඩු ප්‍රමාණයන් පිළිබඳ ගත්තහම ඒ ප්‍රතිශත කරන නඩුවල සමහර කාරණාවල 100ට 15කින් තිබිච්ච නඩු ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අපේ අභියාචනාකරණයේම නඩු ප්‍රමාණය ගත්තොත් 115කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපේ ගැටලුවක් හැටියට අපේ බොහෝ විට අපි ගත්තොත් මහේස්ත්‍රාත් අධිකරණේ ඒ වගේම දිසා අධිකරණවල තියෙන නඩු ප්‍රමාණය මම හිතන්නේ 150ක් ඒ වගේ විශාල අගයකින් වැඩි වෙලා තියෙනවා. පහුගිය 2019 සහ 22 දක්වා වන සංඛ්‍යා ලේඛන ටික සංසන්දනය කරාම. හැබැයි මේකෙදී සැලකිය යුතු කාරණා කීපයක් තියෙනවා. 2019 වර්ෂයේ හැටියට කෝවිඩ් අර්බුදයත් එක්ක රට හැටියට සම්පූර්ණයෙන් වසා දමලා රටේ කටයුතු ටික අකර්මණ්‍ය වෙනකොට අධිකරණ ශේෂ්ඨ හැටියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ක්‍රියාත්මක වීම සඳහා යම් යම් කාරණා බලපෑවා. ඒ වගේම තමයි පහුගිය 2021 වර්ෂය කියලා ගත්තත් මේ වර්ෂ දෙක ඇතුළත බලපාපු විවිධ වූ කාරණාත් එක්ක යම් නඩු ප්‍රමාණයක එකතු වීමක් අපි බොහෝ විට මේ සංඛ්‍යා ලේඛන ටික අධ්‍යයනය කරනකොට අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි සමත මණ්ඩල ටික පිහිටවීම, ඒ වගේම මූල්‍ය සමත මණ්ඩල හඳුන්වා ගැනීම, ඒ වගේම ඒකට රුපියල් මිලියන දක්වා ඒ කටයුතු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාව ලබා දීම, ඒ වගේම තමයි ගරු මූලාසනරුඩගරු මන්ත්‍රීතුමනි පහුගිය 22 23 කියන වර්ෂවලදී පමණක් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ ගරු සභාවට අනපනත් 25ක් ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට පහුගිය කාල වකවානුවක ගත්තාම මම හිතන්නේ වැඩිම අනපනත් ප්‍රමාණයක් ඉදිරිපත් වෙච්ච වර්ෂයක් තමයි 2022 සහ 2023 වර්ෂය. විශේෂයෙන්ම අපි අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මොකද කඩිනමින් මේ කරන සංශෝධන සියල්ලත් එක්ක අධිකරණයේ විනිසුරුවරුන්ට මේ සභාව මේ උත්තරීතර සභාව හරහා දෙන ඒ නීති රීතිත් එක්ක තමයි අධිකරණ කටයුතු කඩිනම් කළා ක්‍රමවත් කළා ඉක්මනින් ඉදිරියට ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේ ගැන නීති රීතින් ටික යල්පැන ගියපු නීතින් නම් ඒවට අවශ්‍ය කරන සංශෝධන ටික එකතු වෙන්නේ නැත්නම් අපි මෙතන මොනතරම් කතා කරත් ඒ අධිකරණ කටයුතු කාර්යක්ෂම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අතට අපි සතුටු වෙනවා 2022 23 වර්ෂයේ හැටියට ගත්තාම ඒ අනපනත් ලේඛනයත් මුලාසෝඩගරු මන්ත්‍රීතුමනි අපි සභාගත කරනවා පනත් 25 පෞගිය 22 23 වර්ෂය තුළ අපි සම්මත කර ගැනීමට හැකි වෙච්ච ඒවා පිළිබඳව එහෙම ගත්තාම මං හිතන්නේ අධිකරණ කටයුතු ටික තවත් කාර්යක්ෂම කිරීම සඳහා ඒ හරහා සුවිශාල වූ ශක්තියක් ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපිට විශේෂයෙන්ම පෞගිය කාල පුරාවට ගත්තාම අධිකරණ ශේෂ්ත්‍රයේ මං හිතන්නේ අපේ කම්බයින් කෝච් ටික ගත්තාම ඒකාබද්ධ උසාවින් ටික ගත්තාම මේ වගේ වෙනම විනිසුරුවරුන් 26ක් 2019 වර්ෂයේ. ඒ වගේම උසාවි ගත්තාම උසාවි අලුතෙන් 17ක් ඉදිකරලා තියෙනවා. ඒ වගේම කම්බයින් උසාවි වල ඒ කියන්නේ අලුතෙන් මහේස්ත්‍ර අතුරු විනිශ්චයකාරවරුන් 26 දෙනෙක් මේකට පත් කරලා ඉන්නවා. එතකොට මේ ප්‍රමාණය එක ගත්තත් මම හිතන්නේ සාමාන්‍ය ඇවරේජ් එක කියලා ගත්තාම අද දියුණු රටක තියෙන නඩු ප්‍රමාණයකට තියෙන 100ට ලක්ෂ 1 මිලියන් ලක්ෂ 10කට 19 20 21 අගයක් ගැනන සාමාන්‍යයට අපේ විනිශ්චයකරුන්ගේ ප්‍රමාණය ගේන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ රටක් හැටියට විවිධ බාධක අරුමුද සියල්ල මැද මේ මට්ටමට හරි මේ අධිකරණ ශේෂ්ත්‍රයේ කටයුතු අරගෙන එන්න අපිට පුළුවන් වීමත් මම හිතනවා එක්තරා විදියක ඒ අපිට
අමාත්‍යතුමා සභාවේ වැඩකට අවසන් කිනුතා විනාඩි 3ක් තිබෙනව අවසන් කෙරේ.
ඒ වගේම තමයි ගරු මූලාශ්‍රෝඩ ගරු මන්ත්‍රීතුමනි අපි පෞගී අපේ ගරු මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරපු කාරණාව තමයි ඩිජිටලයිස් කරන්න මේ අධිකරණ පද්ධතිය. මම හිතන්නේ මේක අද දිනේදී අපිට තියෙන සුවිශේෂී වූ අවශ්‍යතාවයක්. මොකද මේ කියන අලුත් තාක්ෂණය හඳුන්වා දීමක් කරන්නේ නැතුව අපේ කරන ක්‍රමවේදයන් ඉක්මන් කරගන්නේ නැතුව අපිට ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තියන්න අමාරුයි. ඒ නිසා මේ වෙනකොට ඩිජිටලයිස් කිරීමේ ක්‍රමවේදය කලින් ඇත්තරම ක්‍රියාත්මක වෙනවා e-court house. ඒකෙදි දැනට අවශ්‍ය කරන මොඩියුල් කීපයක් අපි අරගෙන අපිට සමස්ත පද්ධතියම එකපාරම ඩිජිටලයිස් කරනවා කියන එක අපි කිව්වට සමහර විට ලේසි පාසු කාර්යයක් නෙවෙයි. මොකද අපි දන්නවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මේ ගෙනල් ලෙවල් රෙමිස් කියන අලුතෙන් ඩිජිටලයිස් කරන සිස්ටම් එක ගෙනල්ලා අද වෙනකල් බිලියන 14 15ක් වියදම් කරලා අද වෙනකල් ක්‍රියාත්මක කරගන්න බෑ. ඉතින් ඒ නිසා මේ සංකීර්ණ පද්ධතියක අත්‍යවශ්‍ය කරන කාරණා වලට ඕන කරන කීපය පමණක් හඳුනාගෙන ඒ කියන කාරණා ටික අපි ඩිජිටලයිස් කරන්න ඒ වගේම ඒ වෙනුවෙන් ගනුදෙනු කරන හරි ඒ වෙනුවෙන් කටයුතු කරන පිරිසත් එක්ක සම්බන්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි වැඩි කාලයක් නැති නිසා අද මේ කාරණා ඉදිරිපත් කරන වෙලාවේදී විශේෂයෙන්ම අපි ගයන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා මිනින් දෝරුවන් පිළිබඳව ඔබතුමා ඉදිරිපත් කරා. ඒක ඇත්ත ඔබතුමාගේ හොඳ යෝජනාවක්. ඒ නිසා අපි විජේදාස රාජපක්ෂ ගරු මහත්මත් අපි කතා වුණේ අපි අධිකරණ සේවා කොමිසමත් සාකච්ඡා කරලා අමාත්‍යංශය සමග සාකච්ඡා කරලා මේ වෙනුවෙන් මේ ගෙවීම් ප්‍රමාණය අපි වැඩි කරේ නැත්නම් මම හිතන්නේ තවදුරටත් මේ කණ්ඩායම ඔබතුමා කියන විදිහට කාර්යක්ෂම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අධිකරණ වෛද්‍ය වරු පිළිබඳවත් ඒ කාරණාවම පවතිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙනුවෙන් කඩිනමින්ම සාකච්ඡාවක් පවත්වලා ඔවුන්ට කරන ගෙවීම් පිළිබඳව යම්කිසි සංශෝධනයකට ලක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක කරොත් අපි ඔය ඔබතුමා කියපු ඉලක්කයට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේකදී මුලාසනරුද්ද ගරු මන්ත්‍රීතුමනි අපි විනිසුරුවරුන්ට අධිකරණයට පමණක් මේ වගේ දේ ඇඟිල්ල දික් කළා හරියන්නේ නැහැ. මේක හා සම්බන්ධ වෙච්ච ආයතන ගණනාවක් තියෙනවා. මේකට පොලිසිය ඉඳලා ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ඒ වගේම රසපරීක්ෂක දෙපාර්තමේන්තුව මේ සියලුම ආයතනවල කාර්යක්ෂම වුණේ නැත්නම් වැඩපිළිවෙල මොනතරම් විනිසුරුවරු කඩිනමින් අපිට ඒ කාර්ය ඉදිරියට ගෙනියන්න උත්සාහ කරත් මම විශ්වාස කරන්නේ නැහැ එතෙන්ට එක ගෙනියන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒ නිසා තමයි අමාත්‍යංශය හැටියට අපි අධිකරණ ශේෂ්ත්‍රයේ පමණක් නෙවෙයි ඒ විනිසුරුවරුන්ගේ අවශ්‍ය කරන පහසුකම් ටික සපයනවා හා සමානව ඒ වගේම ඒ අවශ්‍ය පහසුකම් එකතු කරනවා හා සමානව අනෙකුත් මේකට සහසම්බන්ධ වෙච්ච ආයතන දෙපාර්තමේන්තු ඒ වගේම සේවා සපයන ආයතන මේ සියල්ල එක හා සමානව අපි යම් සංවර්ධනයකට ලක් කරොත් තමයි අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී විශේෂයෙන්ම අපි අධිකරණ කටයුතු ටික අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට කඩිනමින් අවසන් කිරීම සඳහාත් මේ වෙනුවෙන් අවශ්‍ය වෙන කටයුතු අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරමින් ඒ වගේම මේ කාරණාවේදී අපේ ගරු අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු සියලුම විනිසුරුවරුන් ඒ වගේම අධිකරණ සේවා කොමිසම අපේ ලේකම්තුමා ප්‍රධාන සියලුම දෙනාත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්තුමී ප්‍රධාන අමාත්‍යංශයේ සියලුම දෙනාටත් මේ කාරණාවලදී ඒ දෙන සහයෝගයේ ශක්තිය පිළිබඳව ස්තුතිවන්ත වෙමින් වන්නිහෙට වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ඕඩර් ප්ලීස්. සභාවේ වැඩ කටයුතු හෙට දින පෙවරු 9:30 දක්වා කල් දමනවා. 2023 07:06 වෙනි දින 9:30 දක්වා.